කහත ගරු දේවානන්ද සුරවීර මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ඇසීමට
ගරු අමාත්‍යතුමාට ප්‍රශ්න යොමු කරනවා.
ගරු නියුජ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අංක 1 ප්‍රොමි ඉලක්කම් 1 7022937යි, ප්‍රොමි ඉලක්කම් 2 ඝන මීටර 790,000ක් එක දිනයකට නිෂ්පාදනය කරන බෙදා හරිනවා. ප්‍රොමි ඉලක්කම් 3 55ක් පමණ ආ ප්‍රොමි ඉලක්කම් 1 ඔව් ප්‍රොමි ඉලක්කම් 2 ඔව් ඒ සඳහා දීර්ඝකාලීන හා කෙටි කාලීන විසඳුම් හඳුනාගෙන ඇත. ප්‍රොමි ඉලක්කම් 3 ඔව් ප්‍රොමි ඉලක්කම් 4 ජල පාරිභෝගිකයන්ගේ බහුතරයක් සහ විජේපුර ප්‍රදේශයේ පවුල් රාශියක් මේ සම්බන්ධයෙන් පීඩා විඳින බව දන්නා අතර එම පීඩාවට හේතුව මෙම අතහැර දමන ජල සංඛ්‍යාව නොවන බව දන්වා සිටිමි. ප්‍රොමි ඉලක්කම් 5 දැනට මෙම ප්‍රදේශයේ වලට සපයනු ලබන ජලය පන්නිපිටියේ ජල ටැංකිය මගින් සපයන අතර එමගින් වැඩි පීඩන තත්ත්වයක් යටතේ වැඩි ජල පාරිභෝගික වපසරියක් වෙත ජලය සපයනු ලැබේ. අතුරුගිරිය ප්‍රදේශයේ වෙත ඝන මීටර 4500ක ධාරිතාවයකින් ජලය සපයනු ලබන අතර චිකෝ ප්ලාන්ට් ජල සැපයුම් පද්ධතිය ඝන මීටර 12000ක් දක්වා වැඩි දියුණු කිරීමේ ප්‍රසම්පාදන කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ඇති අතර ඒ අනුව පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුතු ඉදිරි අවුරුදු එකමාර කාලය තුළ නිම කිරීමට හැකියාව ලැබේ. එම නිසා ඉන් ලැබෙන අමතර ජල ධාරිතාවේ පන්නපිටිය දක්වා සම්ප්‍රේෂණය කිරීමේ කරනු ලැබේ. එමෙන්ම අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් දෛනිකව සිදු කරන ලබන නිෂ්පාදන ධාරිතාවේ ඝන මීටර 50,000කින් ඉහළ නැංවීමේ ADB ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය ප්‍රසම්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර එම ව්‍යාපෘතිය මගින් කෝට්ටය හා මහරගම ප්‍රදේශයේ වෙත වැඩි ජල ධාරිතාවයකින් ජලය සැපීම සිදුවේ. මේ අනුව ලබගම කලටුවා මගින් මහරගම් ප්‍රදේශයේ වෙත N33 සම්ප්‍රේෂණ ජලමාර්ගයේ ඔස්සේ ලැබෙන වැඩි ජල ප්‍රමාණය පන්නිපිටිය වෙත ලබා දීමේ හැකියාව ලැබේ. මීට අමතරව ලබගම කලටුවාව පිරිපහදුව මගින් ජලය සපයන මිලිමීටර 1000ක විස්කම්භයකින් යුත් බෙදාහැරීමේ සම්ප්‍රේෂණ ජල මාර්ගයේ මේවන විට මීගොඩ හන්දිය දක්වා පමණක් ක්‍රියාත්මක වන අතර එම බෙදාහැරීමේ නල පද්ධතිය පන්නිපිටිය දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත. එබැවින් ඉහත සඳහන් කර ඇති වැඩි දියුණු කිරීම වලින් අනතුරුව දෛනික ජල සැපයීම් ධාරිතාවය වැඩි කර ගැනීමේ හැකියාව ලැබෙන අතර දැනට අතහැර දමා ඇති ජල ටැංකිය පිළිසකර කර භාවිතයට ගැනීමට හැකියාව ලැබේ. අදාළ නැත.
ගරු මන්ත්‍රීතුමා,
විශේෂයෙන්ම නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන නියෝජිත අමාත්‍යතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අදාළ ප්‍රශ්න ටිකට උත්තර ලබා දීම පිළිබඳව. ඒත් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නේ ඔබතුමාට ඉදිරිපත් වෙන පොදුවේ පහුගිය කාලයේ පුරා කොළඹ දිස්ත්‍රික්කයේ මූණ දුන්නු බරපතල ප්‍රශ්නයක් තමයි ඔබතුමා වෙත මම යොමු කරන්නේ. අද වෙනකොට ඔබතුමන්ලගේ විශේෂ මැදිහත් වීම මත සම්පූර්ණ වශයෙන් නොවුනත් යම් යම් ආකාරයෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් හම්බෙලා තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා ඒක සැබෑ උත්තරේ නොවේ කියලා. මොකද කෝට්ටේ ජල කරනා මේ චුට්ටක් අඩු කරලා මහර්ගමට දෙනවා, මහර්ගමේ චුට්ටක් අඩු කරලා කඩුවෙලට දෙනවා, කඩුවෙල අඩු කරලා ওই විදිහට තමයි මේක චක්‍රයක් විදිහට යමින් කොළඹ ජීවත් වෙන ජනතාවට අවශ්‍ය කරන ජල පරිභෝජනය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම විශ්වාස කරනවා ඔබතුමල්ලා මේ වෙනකොට ඒකට උත්තරයක් දීර්ඝ කාලීන උත්තරයක් හොයමින් ඉන්නවා කියලා. එනිසා මගේ පළවෙනි ප්‍රශ්නේ කරුවෙ මෙතුමනි, දැනට ඇත්තටම පුරෝකථනය වෙච්ච ජනකානයට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ තුල ජීවත් වෙනවා 155,000 60,000 විතර ස්ථිර පදිංචිකරුවන්ට අමතරව. මෙන්න මේ ක්‍රියාවලියේදී ඉදිරි ඔබතුමන්ලාගේද මම විශ්වාස කරනවා සනිකව මේ මූලික අවශ්‍යතාවයක් ඉදිරි ක්‍රියාමාර්ග මේ දෙවන ප්‍රශ්නෙට ඉදිරි ක්‍රියාමාර්ග විදිහට අරගෙන තියෙන යෝජනා මොනවද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ දැනගන්න කැමති.
ගරුණීය ජමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නෙට සාධාරණ ප්‍රශ්නයක්. කොළඹ දිස්ත්‍රික්කයේ පුරවහම ගත්තොත් නිෂ්පාදනය කරන ජල ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පහුගිය කාලේ මේ පාරිභෝගිකයන් ඉල්ලීම් මත ලබා දීලා තියෙනවා. ඒ ප්‍රමාණයට අපිට ජලය මේ සම්ප්‍රේෂණාගාරවල නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නය කොළඹ දිස්ත්‍රික්කයේ පුරාවටම තියෙනවා. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ වියලි කාල ගුණය වැඩි වෙන මොහොත කාල සීමාවල ඒ මාසවල ජලය ලබා දීමේ සහ ජලයේ ධාරිතාවයේ වේගය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ පුරාම. ඒ සඳහා අපි කැලණිගඟත් ඒ වගේම කලටුවාව සහ අඹතලේ ජල පවිත්‍රාගාරවල අමතරව ජල මේ පවිත්‍රාගාර ආරම්භ කරන්න ඉදිරියේදී කටයුතු කරගෙන තියෙනවා. ඒක සම්පූර්ණ වන ගමන් ඉදිරි අවුරුදු එකහමාර වගේ කාල සීමාව ඇතුලේ අපිට මේ කොළඹ දිස්ත්‍රික්කයේ පුරාවට පැනලා ගිලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් සපයන්න පුළුවන්. ඒ සඳහා මැදිහත් වෙලා තියෙනවා. ඒ සඳහා මුදල් වෙන් කළා තියෙනවා. දැනටමත් අදාළ ටෙන්ඩර් කටයුතු පවා අවසන් වෙලා තියෙන නිසා අපිට හිතනවා ඉදිරි අවුරුදු එකහමාර වගේ කාල සීමාව ඇතුලේ මේ ප්‍රශ්නෙට අදාළ සාර්ථක විසඳුමක් ලබා දෙන්න පුළුවන් කියන එක.
ගරු මන්ත්‍රීතුමා,
මගේ දෙවෙනි ප්‍රශ්නේ ඔබතුමාගේ උත්තරෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. එකක් ගරු නියෝජ්‍ය ඇමතිතුමා, දැන් ඔය 1985 විතර ගොඩනගන්නේ රුක්මණේ ජල ටැංකියේ විශාල කලාපයක් ආවරණය වෙන ක්‍රියාවලියකට උදාහරණයක් විදිහට. හැබැයි මේ වෙනකොට ඒ ජල ටැංකිය අවට භූමිය පවා එක එක දේශපාලන හිතවතුන් බෙදාගෙන අනිත් පැත්තෙන් මේ ජල ටැංකියට අදාළ කරන යන්ත්‍ර උපකරණ පවා ගලවගෙන ගිහිල්ලා තියෙන වටපිටාවක් තියෙනවා. හැබැයි දැන් ඔබතුමා දුන්න උත්තරය තුල තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. මේක පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුම වෙනවා. මොකද විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා ගොඩනගපු ඇත්තම මේ ප්‍රදේශවල ජීවත් වෙච්ච මිනිසුන්ට සැබෑ උත්තරයක් ලැබුණු වැඩපිළිලක් ඉදිරිය තමයි ඔය ජල ටැංකිය දකින්. එතකොට ඒක වහලා දානවා නම් ඒක ක්‍රියාත්මක නොකරන්නේ මන්ද කියන කාරණාව මට ප්‍රශ්නයක් විදිහට තියෙනවා. දෙවෙනි කාරණාව ඒකටම අදාළයි. ගරු ඇමතිතුමනි, විශාල එපාමන් ප්‍රමාණයක් ගොඩ නැගෙමින් තියෙනවා කොළඹ පුරා. ඒක විසින් මේ ජල අර්බුදයක් හදනවා. ඒ හදන එපාමන්ට් වල ගොඩනගන ඒ අදාළ අයිතිකරුවන්ට බැරිද? මං කියන්නේ ඔබතුමන්ලාගේ ජල ප්‍රවාහන මණ්ඩලයෙන් අනුමැතිය දෙන්නට කලින් මේ තියෙන තත්ත්වයන් පිළිබඳ පුරෝකථනයක් කරලා ඒ අවස්ථරේ ලබා දෙන්න.
ගරු අමාත්‍යතුමා,
ඒක කරන්න පුළුවන් ගරු මේ මන්තුමා. ඒ වගේම මේ අර ජල ටැංකිය පිළිබඳව මේ දැනට අපි සපයන ජල ප්‍රමාණයෙන් ඒ ජල ටැංකියට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ගේන්න බෑ දැනට තියෙන නල පද්ධතිය තුළ. ඒ නිසා තමයි මේක නතර කරලා තියෙන්නේ. නමුත් ඝන මීටර 1000ක ජල මේ සැපයුමක් ඉදිරියේදී අපි එම ජනමාර්ගයේ පුළුල් කරන්න සූදානම්ක් තියෙනවා. ඝන මීටර 1000ක මේ විස්කම්බය සහිත නලයකින් ජලය ගෙනීම සඳහා අපි සැලසුම් කරමින් තියෙනවා. ඒ සැලැස්ම සාර්ථක වෙනකොට මේ ටැංකිය නැවත පරිහරණය කරන්න පුළුවන් කියන එක පුළුවන්. එතකොට මේක පටන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන තියෙන දූෂණ වංචා පිළිබඳව ඔබතුමා පැහැදිලි කරන එක පිළිබඳව පරීක්ෂණයක් කරන්න කටයුතු කරන්න.
ප්‍රශ්න අංක 8, ගරු සුජීව දිසානායක මහතා, වැවිලි සහ ප්‍රජා යටතල පාසකම් අමාත්‍යතුමාගේ ඇසීමට.
ප්‍රශ්න අහන ගරු කථානායකතුමනි,
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික පනත යටතේ 1976 පෙබරවාරි මාස 6 වන දින නිකුත් කරන ලද එකසිය අනුනමය ඇලයිරක් එක එම් ධර්ණ ගැසට් පත්‍රය මගින් එදදා සමසය හැත්තහැ වර්ෂය පිටුවා ඇත. අයන්නේ දෙක ජනතාවතු සංවර්ධන මණ්ඩලය සතුව ඉඩම් හෙක්ටයාර් එක් ලක්ෂ 42,572.67 පවතී. එම ඉඩම් ප්‍රමාණයම් හෙක්ටයාර් එක් ලක්ෂ 22,367.86 ප්‍රාදේශීය වැබිලි සමාගම් වෙත පවරාදී ඇති අතර හෙක්ටයාර් 12,756.52 ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් ඍජුව පාලනය කරනු ලබයි. තවද හෙක්ටයාර් 1,1867.36 ප්‍රමාණයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නැවත පවරාගෙන ඇත. ඉතිරි ඉඩම් ප්‍රමාණය වෙනත් පාර්ශ්ව වෙත බදු පදනම් මත ලබා දීම, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ පාලනය යටතට පවරා දීම, රජය විසින් අත්පත් කර ගැනීම ඇතුළු විවිධ කාර්යයන් සඳහා යොදාගෙන ඇත. අයන්නේ තුන ඔව් හෙක්ටයාර් 22,664.38 මහනුවර දිස්ත්‍රික්කයේ මණ්ඩලයේ සතු වතු ඉඩම් පවතී. ආයන්න එක හන්තාන රක්ෂිතය 2010 පෙබරවාරි 17 දින නිකුත් කරන ලද අංක 1,1641.28 ධර්ණ ගැසට් පත්‍රය මගින් හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශයේ පිහිටුවා ඇති අතර හන්තාන වතුයායෙන් මෙම කලාපයට අයත් වන ඉඩම් ප්‍රමාණය මැනුම් කර නොමැත. ආයන්නේ දෙක උකුවෙලවත්ත සම්බන්ධයෙන් දැනුවත් වීමක් නොමැත. උඩුවෙල වතුයාය එනම් මහනුවර ගලහ පාරෙන් දකුණු පස කොටසක් මෙම හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශයට අයත්ය. උඩවෙල වතුයායේ හෙක්ටයාර් 735ක් පවතී. ආයන්නේ තුන බලංගොඩ ප්‍රදේශයේ රාස්සගල වත්තේ ඉඩම් කොටසක් වෙනුවෙන් හන්තාන රක්ෂිත වතුයායෙන් අක්කර 43 රූට් 1 පර්චස් 16කින් යුක්ත ඉඩම් කොටසක් පවරා දීමක් 2004 වසරේදී සිදු කර ඇත. එම පවරා දුන් ඉඩම් කොටස 2010.2.17 දින නිකුත් කරන ලද 1,641.28 ධර්ණ ගැසට් පත්‍රයේ මගින් හන්තාන වතුයායේ අධි සංවේදී කලාපයට ප්‍රකාශය කර ඇති හන්තාන වතුයායේ උඩවල වතුයායේ ඉඩම් ප්‍රමාණයක් බවට නිශ්චිතෝ නැතත් ඒ සම්බන්ධයෙන් මතයක් පවතී. හතරවෙනි කොටස චාමිනී කිරියල්ල සහ පිලිප් ශාන්තිතුමා ශාන්ති කුමා මහවලතැන්න ජයවර්ධන අය වෙත මෙම ඉඩම් පවරාදීම සිදු වී ඇති අතර වර්තමානයේ හිමිකරුවන් සම්බන්ධයෙන් දැනුවත් වීමක් නැත. ඈ යන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ඒ පළවෙනි අතුරු ප්‍රශ්නයේ ගරු කථානායකතුමනි, ජනතාවත් සංගර මණ්ඩලයේ සහ ඒ ආසිත අනෙක් ආයතන සතුව හෙක්ටයාර් 1,42,000කට ආසන්පානයක් සතුව තියෙනවා කියලා අපි අමාත්‍යතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. මතන පහුගිය කාලවකවාන් තුළ විවිධ පුද්ගලයන් මේ ආයතනයේ සතුව තිබුණු ඉඩකඩම් අත්පත් කරගත්තා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී විවිධ සංවර්ධන කටයුතු වෙනුවෙන් ජනතා වස් සංවර්ධන මණ්ඩලයට අයිති ඉඩම් ඉල්ලා සිටිනවා. තමයි තන්නේ රට සතුව තියෙන ප්‍රධාන සම්පතක් 1976 ආරම්භ වෙච්ච සා වර්තමාන අමාත්‍යවරයා හැටියට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සතුව තියෙන මේ ඉඩම් ආරක්ෂා කරගන්න ඔබතුමාගේ පැත්තෙන් ගන්නව පියවර කුමක්ද කියන එක මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු අමාත්‍යතුමා.
ඔව් ගරු කථානායකතුමනි, මෙතුමා අහපු ප්‍රශ්නයටම අදාළව ගත්තොත් මේ ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් විවිධ ගැටලු තියෙනවා. පෙර කියපු හම්තාන වත්තේ ඉඩම් පිළිබඳව 2023 6/24 ඒ කාලේ ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහත්මයා දක්වලා තියෙනවා ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාවේ ලේකනානුව සී කිරියල්ලේ මහත්මිය උපරිමයට වැඩි කුෂිකාර්මික ඉඩම් හිමි තැනැත්තියක් නොවන බවත් ඇයට හිමිකම් පැවති රාෂ්ට්‍රගල වත්තේ භුක්තිය කොමිෂන් සභාව සතු වී නොමැති බවත් එබැවින් ඇයට විකල්ප ඉඩම් ලබා දීමට කොමිෂන් සභාවට බැඳීමක් නොමැති බවත් කාරක සභාව වෙත පැහැදිලි කරන ලදී. ඒක මේ කෝප් එකට. ඊළඟට ඇයට මේ කොමිෂන් සභාවෙන් එකී බිම් කොටස නීත්‍යානුකූල කර දී නොමැති බවත් මෙයින් කාරුණිකව දැනුම් දෙමි. නීත්‍යානුකූල ලෙස නොදුන්නත් ඒවා භුක්තිය අරන් තියෙනවා පසුව කැබලි කරලා තියෙන බවට යම් යම් වාර්තා වෙනවා මෙතුමා ප්‍රශ්න කරනවා වගේ මේ වගේ රාජ්‍ය බැබලි සංස්ථාවක් ඉඩම් අපේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉඩම් සැලකිය යුතු ලෙස අවභාවිතා තිබෙන බවට අපි දැන් කරන මූලික පරීක්ෂණවලදී හෙළිදරව් වෙමින් තිබෙනවා මේවා සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා ඒ වගේම මෙතුමා ඇහුවා මේ වගේ ඉඩම් ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදී මොකක්ද කරන්න කියලා රජයේ අත්‍යවශ්‍ය කාර්යම් සඳහා ඉඩම් ලබා දිය යුතුව තිබෙනවා හැබැයි ඉල්ලන ඉල්ලීම් සම්බන්ධයෙන් අපි හොඳින් සොයා බලලා තමයි ලබා දීම් සිදු කරන්නේ බොහෝ ඉල්ලීම් එනවා පාසල් පන්සල් පල්ලි කෝවිල් ඇතුළු දේවල් වලට කුණු ප්‍රතිචක්‍රීය කරන කිරීම මධ්‍යස්ථාන වලට ඉතින් ලබා දිය හැකි සීමිත ඉඩම් ප්‍රමාණයක් රටේ තියෙන්නේ ඒ වගේ අත්‍යවශ්‍යතාවයන් බලලා හොඳ විමර්ශනයක් මැද්දේ තමයි අපි ඉඩම් ලබා දීම් ඉදිරියේදී සිදු කරන්නේ
ගරු මන්ත්‍රීතුමා
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ඇති ඉඩම්වල විවිධ දිස්ත්‍රික්කවල ඒ දිස්ත්‍රික්කවලට ආවේණික වෙච්ච විවිධ භෝග වර්ග වගා වෙනවා විශේෂයෙන්ම හිතනවා බදුල්ල සහ නොර දිස්ත්‍රික්ක තුල තේ වගාව මුල් කරගෙන මේ ආයතනයේ සතුව තියෙන ඉඩම්වල වගා කටයුතු සිදු කරනවා කියලා හිතනවා මේ වෙනකොට අපිට ආරංචියක් ලැබෙනවා ආදර්ශ තේ ගම්මාන 500ක් ආරම්භ කිරීම හා සම්බන්ධව විසෙම වර්තමාන අපේ අමාත්‍යතුමාගෙන් අහනවා ඒ ආදර්ශ තේගම්මාන හරහා මේ වතු යොදාගෙන රජයේ සතුව තියෙන සම්පතක් දැවැන් සම්පතක් ඒ ජනතාවගේ ජන ජීවිතයේ දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික පැත්ත සංවර්ධනය කරන්න ඔබතුමාලා විසින් අමාත්‍යාංශය හැටියට ගන්නා වූ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද කියන එක
කරු අමාත්‍යතුමා
කරු කතානායකතුමනි එතුමා මේ ප්‍රශ්නේ විමසීම පිළිබඳ මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපි වැවිලි කටයුතු අමාත්‍යාංශයේ හැටියට මේ එන ජූලි 15 වෙනිදා රටපුරා සිලොන් ටී විලේජ් නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරනවා තේ ගම්මාන 500 ව්‍යාපෘතිය. එතකොට දැනට පවතින කුඩා තේ වතු ගම්මාන මූලික කරලා තමයි මේ ගම්පාන 500 තෝරගෙන තියෙන්නේ. ලංකාවේ තේ වගා කරන දිස්ත්‍රික්ක 14ක් තියෙනවා. ඒ දිස්ත්‍රික්ක 14න් දිස්ත්‍රික්ක 11ක පළවෙනි අදියරේ මේ ගම්මාන ආරම්භ වෙනවා. එයි අපි ජාතික වශයෙන් ආරම්භ කරන උත්සවය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අපි පවත්වන්න දැන්ට සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව සෑම දිස්ත්‍රික්ක 11ෙම ප්‍රධාන උත්සවයේ බැගින් අපි පවත්වන්න සූදානම් කරලා තියෙනවා. මෙරටේ කුඩා තේවතු ගොවීන් ගරු කතානායකතුමනි දැන්ට ගණනය කරලා තියෙන ආකාරයට 418,000ක් ඉන්නවා. එනම් මේ තේ කර්මාන්තය සමග මීට වඩා පෞල් ප්‍රමාණයක් පෝෂණය වෙනවා ආර්ථිකය ශක්තිමත් කරලා තියෙනවා. ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් මේ තේ කර්මාන්තයෙන් ලබා දෙනවා. එහෙනම් අපි 2030 වර්ෂයට ඉලක්කයක් අරන් තියෙනවා අපේ රටේ තේ නිෂ්පාදනයේ නිමි කිලෝ මිලියන 400 දක්වා ගේන්න. දැනට ඒක තියෙන්නේ නිමි කිලෝ මිලියන 264. ඒ වගේම ගිය අවුරුද්දේ තේ වලින් ලැබපු අපනයන ආදායම ඩොලර් මිලියන 1.5 ඩොලර් බිලියන් 1.5 එකක්. අපි ඒක 2030 දී ඉලක්ක කරලා තියෙනවා ඩොලර් බිලියන් 2.5 දක්වා ගෙනියන්න. අන්න ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න කුඩා තේ වතු ගොවියා අපිට වැදගත් කෙනෙක්. මොකද අපේ රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 75% නිෂ්පාදනය කරලා දෙන්නේ කුඩා තේ වතු ගොවියන්. අන්න ඒ ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඔවුන්ගේ ආදායම් මට්ටම වැඩි කරන්න ඒ වෙනුවෙන් දළු නිෂ්පාදනය වැඩි කරගන්න සහ ඔවුන්ට වැඩි දළු වලට මිලක් ලබා දෙන්න අරමුණු කරගනිමින් ඔවුන්ට රක්ෂණ ආවරණයක් ඒ වගේම විශ්‍රාම වැටු ක්‍රමයක් සහිතව එන මේ නව තේ ගම්මාන ව්‍යාපෘතිය අපි ජූලි 15 උදෑසන 9ට රටපුරා දියත් කරන බව දැනුම් දෙන්න කැමැතියි.
ප්‍රශ්න අංක 9 ගරු රුවන්තිලක ජයකොඩි මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට උත්තර දෙනවා. ප්‍රශ්න අංක ආ 1-2 ඔව් ඇතම් වෙළඳසල් සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරන්තර නීතිමය පියවර ගනිමින් සිටි ආ 1/2026/07/02 වෙන විට විමර්ශන නිලධාරීන් 272ක් දිවින පුරා යොදවා ඇත මේ නිලධාරීන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සම්බන්ධ කළ දිස්ත්‍රික් ලේකම් නායකත්වයේ යටතේ ක්‍රියාත්මක වන කණ්ඩායමක් බවට පත් කළ තියෙනවා ආ 1/2 ඔව් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දෛනිකව හා විශේෂ උත්සව සමයේදී දිවයින පුරා අකණ්ඩ වෙළඳපොළ වැටලීම් සහ පරීක්ෂාවන් සිදු කරනු ලබයි ඊට අමතරව පාලන මිලක් නියම කර ඇති බහණ්ඩ සඳහා එම මිල ගණන් ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දැට ක්‍රියාත්මක වෙනවා. ඊළඟ ප්‍රශ්නයේ අදාළ නොවේ තුන ඒ වගේම අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේකෙම දිගුවක් විදිහට අහන්න කැමතියි. මේකේ අපි දන්නවා රටේ තිබෙන ලොකු කුඩා වෙළඳසල් බොහොමයක් අයිතු ලෙස ලාභ ලබා ගැනීමට උත්සාහ කරනවා. ඒ නිවැරදිව ඒ වෙළඳාම කරන සියලු දෙනාටම නිසි ගෞරවය ඇතුව මම කියන්න කැමතියි. පාරිභෝගිකයන් ඉතාමත්ම විද්‍යාත්මක කනුදාටදාර ලෙස ඒගොල්ලෝ ඒ වෙළඳ ව්‍යාපාරිකයන් ගසා කෑම ඉතාමත්ම අර්බුදයක් විදිහට ගම්වල සමහර පැතිරිලා තිබෙනවා. බොහොමයක් මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා පාරිභෝග අධිකාරියේ යම් මට්ටමක මැදිහත් වීමත් කරත් එය ඉතාමත් ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය තිබෙනවා. මේ සඳහා හැකි මැදිහත් වීමක් තිබේද, වෙනස් මැදිහත් වීමක් තිබේද?
ගරු කතානායකතුමනි, අපි දන්නවා ශ්‍රී ලංකාවේ බහාණ්ඩ අලෙවි කරන වෙළඳසල් මිලියන ගණනාවක් තියෙනවා. එතකොට මේ වෙළඳසල් වල විකුණන බහාණ්ඩ පිළිබඳව අපි දිගින් දිගටම සොයා බැලීම පාරිභෝගික අධිකාරිය කරත් අපේ ලංකාවේ ඒ කියන්නේ පාලන මිලට අනුව තියෙන බහාණ්ඩ වර්ග ඉතාම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට අපේ පාලන මිලට අදාළ බහාණ්ඩ පිළිබඳව පාරිභෝගික අධිකාරිය දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන් දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සෑම දිස්ත්‍රික්කකම කණ්ඩායමක් යොදවලා පරීක්ෂා කරනවා, විටින් විට පරීක්ෂා කරනවා, ඒ පිළිබඳව සොයා බලනවා. එතකොට ඒ මිල ගණන් වැඩිපුර මිලකට වික්කොත් ඒකට දඩයක් නියම කිරීම, මේ දක්වා විශාල දඩ මුදල් අය කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි පරීක්ෂා කරලා බලනවා. හැබැයි ගරු කතානායකතුමනි, අපි ලංකා පුරා මේ තියෙන වෙළඳසල් වල අලෙවි කරන බහණ්ඩ හා සේවා පිළිබඳ බැලුවොත් වැඩිම පිරිසක් තියෙන්නේ මිල සහතික මිලක් නැති ඒවා. ඒ වගේම ගරු කතානායකතුමනි, අපි මේ බහණ්ඩ හා සේවා පිළිබඳව දිගින් දිගටම බැලුවොත් ළඟ කඩවල් දෙකක බැලුවොත් එක ළඟ කඩවල් දෙකෙත් මිල ගණන් දෙකක් තියෙනවා. එතකොට බහණ්ඩ මිල වැඩි කරමේ විකුණන ක්‍රියාවලියක් තියෙනවා. අපි කල්පනා කරලා තියෙනවා අමාත්‍යාංශය හැටියට මෙන්න මේ ලංකා පුරා වෙළඳාම් කරන වෙළඳසල් සියල්ල පාරිභෝගික කටයුතු අධිකාරියට ලියාපදිංචි කරන්න පුළුවන්ද කියලා බලන්න. දැන් ඒ පිළිබඳව යම් අදහසක් යෝජනාවක් ඇවිල්ලා අපි ඒකට උත්තර කරනවා. ඒ වගේම මේ සමහර දේවල් මිල තීරණය කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කෑම බීම වගේ මිල තීරණය කරන්න අමාරුයි. එතකොට දැන් අපි විශේෂයෙන්ම ඔය මාර්ගයේ බස් දහවනය කරන තැන්වල විශේෂ බස් නවත්තන කඩවල බැලුවොත් බිත්තර රොටියක් ගත්තොත් 150යි කියනවා. බිත්තරයක් 30යි, බිත්තර රොටිය 40යි, හැබැයි බිත්තර රොටිය විච්චම 150යි. සමහරක් බිත්තරත් නැහැ. එතකොට ඒ වගේ දැන් තියෙනවා. අපි ඒ නිසා මේ පිළිබඳ සොයා බලමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. වෙළඳසල් පාරිභෝගික කටයුතු අධිකාරියටද ලියාපදිංචි කළා. ඒ පිළිබඳ නියාමනයක් කරමින් තමයි මේක කරන්න වෙන්නේ. නැත්තම් නිශ්චිතවම මිලපාලනයක් නැති බහණ්ඩ පිළිබඳ මිලපාලනයක් යම් මිලක් පිළිබඳව දඬුවම් කිරීම හෝ මට්ටම ක්‍රියාවලියක් තීන්දුව කරන්න අමාරුයි.
ගරු මන්ත්‍රීතුමා, මගේ දෙවන අතුරු ප්‍රශ්නය ස්තුතියි නියෝජ්‍ය අමාත්‍යතුමනි, ඉතා හොඳ පිළිතුරක් ලබා දුන්නට. මගේ දෙවන අතුරු ප්‍රශ්නය තමයි ජනතාවගේ ජන ජීවිතය නගා සිටීම සඳහා අපගේ වර්තමාන රාජ්‍යයේ මේ වෙනට විවිධ ක්‍රියාමාර්ග ගන්මින් ඉන්නවා. ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීම සඳහා මැදිහත් වීම ඉන්න එකක්. ඒ විශේෂයෙන්ම ඉන්ධන මිල අඩු කිරීම හමුවේ භාණ්ඩවල මිල ඍජු ලෙසම අඩු යුතු බව මම විශ්වාස කරනවා. නමුත් බොහෝ වෙළඳුන් මෙම ජනතාව මේ සහනය ජනතාවට ලබා දෙන්නේ නැහැ. රජය විසින් පාරිභෝගික ජනතාවට ලබා දෙන සහනය බොහෝ වෙළඳුන් විසින් තමන් සතු කරගන්නවා. මේ ජනතාවට සිදුවන විශාල අසාධාරණයක්. මේ අසාධාරණ වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකිද?
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔව් ගරු කතානායකතුමනි, අපි මේ පිළිබඳ දීර්ඝ වශයෙන් පෞගේ දවසල අමාත්‍යාංශයේ ඇමතුමයි අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කරා. එකක් තමයි ගරු කතානායකතුමනි, ඉන්ධන බිල වැඩි වෙච්චම ඒ වැඩි වෙච්ච වේගයෙන්ම ඉක්මනට බහණ්ඩ බිලත් වැඩි කරනවා. හැබැයි ඉන්ධන බිල විශාල වශයෙන් අඩු වුණත් ඒ බහණ්ඩ බිල අඩු කිරීම සිද්ධ වෙන්නේ නැති එක පිළිබඳව අපි අධ්‍යයනය කරලා තියෙනවා, බලලා තියෙනවා. අපි පහුගිය දවසේ සාකච්ඡා කළ මේ පිළිබඳ අදහසක් ආවා. අපි මේ බහණ්ඩ බිල නැත්නම් ඉන්ධන මත පදනම් වෙලා බහණ්ඩ බිල වැඩි වුණත් සමහර විට මිල අඩු කරන්න තීරණයක් ගත්තම ඊළඟ පැත්තේ වෙනත් කාරණා ගණනාවක් කියනවා. ඉන්ධන මිල පමණක් නෙවෙයි කියලා. එතකොට ඒ නිසා අපි මේ මිල වැඩි කිරීම කරන අවස්ථාවේදී සහ මිල අඩු කිරීම කරන අවස්ථාවන් පිළිබඳව අදාළ අර අපි කියපු පාරිභෝග කටයුතු අධිකාරියත් එක්ක සම්බන්ධවලා ඒ වෙළඳ සල් ලියාපදි කිරීමෙන් පසු ඒක ලියාපදි කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි මේ පිළිබඳව වැඩපිළිවෙලක් සකස් කළා. ඉන්ධන මිල වැඩි වෙන වෙලාවට සහ අනෙකුත් සේවාවන් යම් කාරණා වැඩි වෙන වෙලාවට වහන්න බිල වැඩි කිරීම සහ ඒ අදාළ තැන්වලදී වහන්න බිල අඩු කිරීම පිළිබඳ වැඩපිළිවෙලක් සාකච්ඡා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි විධිමත් වැඩපිළිවෙලක් පිළිබඳ අමාත්‍යංශයේ සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ තමයි අපිට ඇත්තටම විධිමත් විදිහේ තීන්දුවක් ගන්න පුළුවන්කම තියෙන්නේ.
ප්‍රශ්න අංක 10 ගරු පද්මසිරි බණ්ඩාර මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි ප්‍රශ්න අහනවා.
ගරු අමාත්‍යතුමනි 1 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වෘක්කවේද විශේෂ රෝහල රජය විසින් 2021-2013 දින රෝහල භාර දුන් අතර 2021-6-11 දින සමාරම්භක උත්සවයෙන් පසුව 2021-7-26 දින සායනික සේවන ආරම්භ කර ඇත. අ2 පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල චීන රජය වෙතින් අපරට වෙත ලැබුණු ප්‍රධානයක් වන අතර චීන රජය විසින් පත්කර එවන ලද දූත මණ්ඩලයක් විසින් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරුව රෝහල ඉදිකිරීම සැලසුම් කරලා තිබෙනවා. එම ශක්‍යතා අධ්‍යයන වාර්තා මම එමනුම ඒ ලෙස සභාගත කරනවා. අ3 රෝගී සත්කාර සේවාවන් ස්ථානගත කරගති අංශ පරිපාලන කටයුතු හා රෝහල් සේවා සඳහා අංශ 32ක් ස්ථානගත කරලා තිබෙනවා. එමනු බීමගින් ඒ අංශ 32 සභාගත කරනවා. අ4 එක් සත්කාර අංශය මගින් ලබා දෙන සේවාවන් ඒකත් මම එමනු මේ සඳහන් කරනවා ගරු කථානායකතුමනි. අ1 එම රෝහල් ස්ථානගත කර ස්ථාපිත කර ඇති රසායනාගාර සේවාවන් වන්නේ බයෝකෙමිස්ට්‍රි, හිස්ටෝපැතොලොජි සහ හිමැටොලොජි කියන අංශ. අ2 රෝහල් ආරම්භ කළ දිනේ සිට පහත පරිදි පරීක්ෂණාගාර පරීක්ෂණ කරලා තිබෙනවා. 2021-7-26 දින සිට 2021 වර්ෂයේදී සමස්තයක් හැට පරීක්ෂණ 17,594, 2022 142,709, 2023 234,265, 2024 311,945, 2025 354,648, 2026 5:30 දක්වා 160,786, ඊට අමතරව ජංගම් පරීක්ෂණාගාර සේවා මගින් 2021-22 කරේ නැහැ. 2023 12,572, 2024 19,153, 2025 25,716, 2026 5:30 දක්වා 12,835 සිදු කර තිබෙනවා. ඈ පැන්නුණකි.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, මං හිතන්නේ ලංකාවේ තිබෙන විශාලතම වක්ගඩු රෝහල තමයි පොළොන්නරුවේ තියෙන චීන මිත්‍රත්ව වක්ගඩු රෝහල. මෙම රෝහලේ දැනට තිබෙන දියුණුම උපකරණ විශාල ප්‍රමාණයක් රෝහල සතුව තියෙනවා. ඒ වගේම දවසකට විශාල පිරිසක් රෝගීන් මෙම රෝහලට පැමිණෙනවා. පහුගිය දවස්වල මං හිතන්නේ අපේ ඇමතිතුමාත් අපිත් මේ පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. ඒකෙදිත් අපි දැක්කා විශාල උපකරණ තොගයක් ප්‍රයෝජනයට නොගෙන, ඒ වගේම මොකද මේක රිසර්ච් ලැබ් එකක් හැටියට තමයි නම් කරලා තියෙනවා මේක එක කොටසක්. මම දන්නා තරමින් දැනට ලැබිලා තියෙන වාර්තා අනුව මෙම පර්යේෂණ ආයතනය මගින් කිසිදු පර්යේෂණයක් මේ වෙන විට සිදු කරලා නැහැ. පහුගිය දවස්වල අපි නිරීක්ෂණය කරන වෙලාවෙදිත් පොලිතින් වලින් අසුරලා ගෙනාපේ විදිහටම මේ උපකරණ ටික තාමත් තියෙනවා. මගේ ප්‍රශ්නේ තමයි ගරු ඇමතිතුමනි, මෙම චීන මිත්‍රත්ව රෝහල සම්බන්ධයෙන් ගිවිසුම අත්සන් කරපු නිලධාරීන් කවුද? ඒ වෙනුවෙන් මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනට ඔබතුමාට කිය හැකි තොරතුරු මොකක්ද? එවුන් වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය මොකක්ද?
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ලංකාවේ දැන් වසර ගණනාවක් තිස්සේ පවතින මූලය හඳුනා නොගත් වක්ගඩු රෝගය, අපි කියන CKDU කියන රෝග තත්ත්වයට අවධානය යොමු කළා. චීන මහජන සමූහාණ්ඩුව විසින් මේ රෝහල ප්‍රධාන කැටියට අපිට ලබා දුන්නා. අතර මේකට අපි චීන මහජන සමූහාණ්ඩුවට, චීන ජනතාවට විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනා. එය අතරම සාමාන්‍ය රෝහලක් හැටියට නැත්නම් විශේෂ රෝහලක් හැටියට සායනික කටයුතු වලින් ඔබට ගිහිල්ලා වග්ග රෝග සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් තිබෙන තැනක්. ඒ නිසා මම කියන්නට කැමති ඒ රෝහලේ තිබෙන ධාරිතාව සහ ඒ තිබෙන පර්යේෂණ උපකරණවල ප්‍රමාණය හැටියට එය සමස්තයක් හැටියට 100%ක්ම භාවිතා වෙන්නේ නැහැ. මොකද අපි දැනටමත් පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලත් සම්බන්ධ කරගෙන අවශ්‍ය කාර්ය මණ්ඩලය යම් සහ උපකරණ යම් ප්‍රමාණයකට හුවමාරු කරගෙන තමයි මේ කටයුතු සිදු කරගෙන යන්නේ. ඒ නිසා එතුමා කියන එකේ යම් කොටසක් තිබෙන නිවැරදිභාවයක් අපි දැනටත් චීන මහජන සමූහාණ්ඩුව ලංකාවේ චීන තානාපති කාර්යාලයත් එක්කත් මේ ගැන සාකච්ඡා කරමින් යනවා. මේ රෝහලේ ඉදිරි නඩත්තු කටයුතු සහ එය වර්ධනය කර ගැනීමේදී මේ අවශ්‍ය කරන සම්පත් ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ නිසා දැනට ඒ තත්ත්වය තමයි තිබෙන්නේ. මේ ගැන අපි හැමතිස්සෙම අවධානය කටයුතු කරනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, මගේ දෙවන අතුරු ප්‍රශ්නය තමයි සාමාන්‍ය වගර රෝහලේ දවසකට 100ක් 150කට ආසන්න ප්‍රමාණයක් රුධිර කාන්දු පෙරණ නැත්නම් ඩයලයිස් කරනවා. නමුත් ඒ සඳහා භාවිතා කරන ජලබූලි වගයක් අපි එක හඳුන්වන්නේ මං හිතන්නේ ඒ කෑන් සහ බී කෑන් කියලා. මේක මං හිතන්නේ ගරු කථානායකතුමත් නියෝජ්‍ය අධ්‍යක්ෂක හැටියට ඉන්න කාලෙදී ඔබතුමත් විශේෂ අවධානයක් මේකේ යොමු කරලා තිබ්බා. අපිත් එක්ක අපි ගිහින් හමු වෙන වෙලාවෙත් ඔබතුමා අපිත් එක්ක සාකච්ඡා කළා. මගේ ප්‍රශ්නේ තමයි මං හිතන්නේ මේකෙන් විශාල මුදලක් මේ ආයතනයේ නඩත්තුව සඳහා එකතු කරගන්න පුළුවන්. නමුත් දැනට තියෙන තත්ත්වය තමයි මං හිතන්නේ මිලියන ගණනාවක වංචාවක් සිදු වෙමින් පවතිනවා. ඒ නිසා මගේ ප්‍රශ්නේ තමයි මේ පිළිබඳව විමර්ශනයක් කරනවද? ඒ සඳහා අමාත්‍යංශය පැත්තෙන් ගන්න ලබන ක්‍රියාමාර්ගය මොකක්ද?
කරු අමාත්‍යතුමා,
එතුමා කියන කරුණ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. අමාත්‍යංශ මට්ටමින් විමර්ශනය සිදු කරමු.
දෙවෙනි වටය ප්‍රශ්න අංක 1, ගරු නීතිඥ හේසා විතානගේ අංකුඹර ආරච්චි මහතා, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, නීතිඥ හේසා විතානගේ අංකුඹර ආරච්චි මන්ත්‍රීතුමා වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමතිතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි, පිළිතුර සභාගත කරමු.
ප්‍රශ්න අංක 3, ගරු රෝහණ බණ්ඩාර මහතා, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
කථානායකතුමනි, ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංවර්ධන ඇමතිතුමාගෙන් අහනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න, ගරු ආචාර්ය එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සභානායකර් அவர்களே, ගෞරව மீன்படி அமைச்சர் சம்பந்தம் கேட்க விரும்புகின்றேன். ஏனைய கரை இலங்கையில் இருக்கின்ற ஏனைய கரையோர மாவட்டங்களை விட எமது மட்டக்களப்பு, திருகோணமலை மற்றும் அம்பாறை மாவட்டங்களில் மிக அதிகமான மக்கள் தங்களின் பிரதான வாழ்வாதாரமாக கடற்றொழிலே நம்பியிருக்கின்றனர். இங்கு சுமார் 1000க்கு மேற்பட்ட படகுகள் சுழற்சி முறையில் தொடர்ச்சியாக கடற்றொழில் ஈடுபட்டு வருவதுடன் இதன் மூலமே பல்லாயிரக்கணக்கான மீனவ குடும்பங்கள் தங்களது அன்றாட தேவைகளை பூர்த்தி செய்து வருகின்றனர். இன்று எமது மீனவர்கள் எதிர்கொள்ளும் மிகப்பெரிய பிரச்சினை கடலில் இடம்பெறுகின்ற மீன் திருட்டும் கடற்கொள்ளையுமாகும். ஒரு முழுமையான வலைத்தொகுதிக்கு சுமார் 100,000 ரூபாய் வரை செலவாகும் நிலையில் அவற்றை பழுதுபார்ப்பதற்கே நாளொன்றுக்கு 4,000 to 5,000 வரை மேலதிக செலவு ஏற்படுகிறது. திருகோணமலை முதல் பொத்திவில் வரையான பகுதிகளில் பலமுறை போராட்டங்கள் நடத்தப்பட்ட போதிலும் எமது மீனவர்களின் இந்த துயரத்திற்கு கௌர அமைச்சர் நடவடிக்கை எடுக்க பல நடவடிக்கைகள் நீங்கள் முயற்சி எடுத்திருக்கிறீர்கள். இருந்தாலும் இதுவரை உரிய தீர்வு கிடைக்கவில்லை. நேற்றிரவு கூட இதே கடற்கொள்ளை வாகரை கடற்கரையிலே மீன்பிடி ஈடுபட்டவர்களுடைய வலைகளை வெட்டி கொள்ளை நடந்திருக்கிறது. மேலும் கௌரவ சபாநாயகர் அவர்களே, பிஎம்எஸ் வெசல் மானிட்டரிங் சிஸ்டம் கருவி மீனவர்களின் பாதுகாப்புக்காக அறிமுகப்படுத்தப்பட்டதாக கூறப்பட்ட போதிலும் நடைமுறையில் அது அவர்களின் வாழ்வாதாரத்துக்கு பெரும் சுமையாக மாறியிருக்கிறது. ஆரம்பத்தில் முற்றிலும் இலவசமாக வழங்கப்படும் என்று கூறப்பட்டாலும் பின்னர் சுமார் 35,000 ரூபாய் முதல் 70,000 ரூபாய் வரை வெவ்வேறு கட்டண முறைகளில் மீனவர்களிடமிருந்து பணம் அடவிடப்பட்டுள்ளது. மேலும் இதற்காக மாதாந்த கட்டணமாக ரூபாய் 6000 வசூலிக்கப்படுவது சாதாரண மீனவர்களுக்கு பாரிய பொருளாதார சுமையாக இருக்கிறது. மின்னலில் தாக்காது என்று அதிகாரிகளால் உறுதியளிக்கப்பட்ட விஎம்எஸ் கருவியால் இன்று பல படகுகள் மின்னல் தாக்கத்திற்கு உள்ளாகி ஆல்டர்னேட்டர்கள், பேட்டரிஸ், மின்கலங்கள் மற்றும் ஒட்டுமொத்த மின்சார அமைப்புகளும் சேதமடைந்து பல லட்சம் ரூபாய் ஒவ்வொரு போட்டிலும் நஷ்டம் ஏற்பட்டிருக்கிறது. கடலில் சிக்னல் துண்டிக்கப்பட்டால் அதற்கான காரணங்களை முறையாக ஆராயாமல் மீனவர்களின் கடலுக்கு செல்லும் அனுமதி பத்திரங்கள் பாஸ் அதிகாரிகளால் முடக்கப்படுகின்றன. பழுது பார்ப்பு என்ற பெயரில் சிந்து மெரைன் நிறுவனம் சுமார் 250,000 முதல் 6,00,000 ரூபாய் வரையான கட்டணங்களை கோருவதாகவும் நான் அறிகின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, அதேபோன்று கடந்த காலங்களில் கெனோன் படகுகளுக்கு வழங்கப்பட்ட 14 நாள் பாஸ் நடைமுறை தற்பொழுது நிறுத்தப்பட்டிருக்கிறது. வரவிருக்கும் கச்சாங்காற்று காலத்தில் மீனவர்கள் தினசரி கடலுக்கு செல்ல வேண்டிய நிலை உள்ளது. இரவு முழுவதும் தூக்கமின்றி தொழிலில் ஈடுபட்டுவிட்டு அதிகாலையில் கரை திரும்பும் மீனவர்கள் இந்த பாஸ் நடைமுறைகளுக்காக 2 மணித்தியாலங்களுக்கு மேலாக அலுவலகங்களில் காத்திருக்க வேண்டிய சூழல் ஏற்பட்டிருக்கிறது. இதனால் அவர்கள் போதிய ஓய்வின்றி மீண்டும் கடலுக்கு செல்ல வேண்டிய நிலை உருவாகியுள்ளது. கௌரவ சபாநாயகர் அவர்களே, தொழில் ரீதியான சுமை, கடற்கொள்ளையர்களின் தொல்லை மற்றும் விஎம்எஸ் கட்டண சுரண்டல்கள் என அனைத்தும் மீனவர்களை கடுமையாக பாதித்துள்ளது. இந்த விடயங்கள் கௌரவ அமைச்சர்களுக்கு நன்றாக தெரியும். இது அவர்களின் வாழ்வுரிமையுடன் நேரடியாக தொடர்புபட்ட பிரச்சனை என்பதால் கௌரவ மீன்பிடி அமைச்சர் அவர்களே, உரிய தீர்வுகளை பெற்றுக் கொள்வதற்கு தேவையான நடைமுறைகளை தங்களது அமைச்சு மூலம் மேற்கொள்வதற்கு ஆவண செய்யுமாறு உயரிய சபையிலே தங்களிடம் வினயமாக கேட்டுக்கொள்கின்றேன். கடல் கொள்ளையர்களை கட்டுப்படுத்த எடுக்கப்பட்ட நடவடிக்கைகள் என்ன? அது தொடர்பிலே எடுக்க தொடர்பாக நீங்கள் மேற்கொண்ட முயற்சிகள் என்ன? விஎம்எஸ் கருவிகளுக்கான மாதாந்த கட்டணங்களையும் அதிகப்படியான பழுதுபார்ப்பு கட்டணங்களையும் மறுபரிசீலனை செய்து குறைப்பதற்கும் பேட்டரிஸ் மின்கல பாதுகாப்பிற்கான வசதிகளை ஏற்படுத்துவதற்கும் நீங்கள் நடவடிக்கை எடுப்பீர்களா? கௌரவ அமைச்சர் அவர்களே, கச்சான்காற்று காலத்தை கருத்தில் கொண்டு மீனவர்களின் ஓய்வு நேர பாதிப்பை தவிர்க்கும் பொருட்டு பாஸ் நடைமுறைகளை எளிமைப்படுத்தி கெனோன் படகுகளுக்கு பழையபடி 14 நாள் பாஸ் நடைமுறையை மீண்டும் அறிமுகப்படுத்துவீர்களா என்று கேட்க விரும்புகின்றேன்.
கௌரவ மாத்தித்துமா.
கௌரவ சபாநாயகர் அவர்களே, முதலாவதாக இந்த கேள்விக்கான ஒரு 2 வார காலக்கெடுவை நான் கேட்கின்றேன். காரணம், சபாநாயகர் அவர்களே, நேற்று 2 மணிக்குத்தான் இந்த பிரச்சனை எங்களுக்கு கிடைத்தது. அப்ப ஹிஸ்புல்லா அவர்கள் கேட்கின்ற கேள்வி என்பது மிகவும் முக்கியமான கேள்வி. இது பல நிறுவனங்களோடு தொடர்பு பட்ட கேள்வி. விசேடமாக கடற்படையும் கூட இதில் சம்பந்தப்பட்டிருக்கின்றது. அவர்களுடைய தகவலையும் நாங்கள் பெற்றுக் கொள்ள வேண்டிய தேவை இருக்கின்றது. அப்ப அந்த தேவை நிமித்தமாக எனக்கு இதுக்கு அடுத்த வாரம் அடுத்த பாராளுமன்ற அமர்வில் இதற்கான பதிலை நான் பெற்றுத் தருகின்றேன் என்று உறுதியளிக்கின்றேன். நன்றி.
Garo Shanikyan Rajputiran Rasamanikam Mahata.
My question is coming. Thank you, Honorable Speaker. I'd like to raise this question from the Honorable Minister of Finance, Planning and Economic Development. Colombo Port City was promised to bring US $15 billion in investment and over 80,000 jobs. Yet young Sri Lankans are leaving the country in record numbers for lack of opportunity. Of the zone's 178 hectares of marketable land, 116 hectares are held on 99-year lease by CHEC Port City Colombo Private Limited, and that's a Chinese subsidiary, China Harbour Engineering Corporation Private Limited, a subsidiary of a Chinese state-owned company which markets that land and keeps the proceeds. The zone is promoted abroad with no cap on foreign employment. And in April 2026, the Cabinet approved 77 businesses of strategic importance for the zone. As a matter of urgent public importance, I ask the Honorable Minister, Question number one. Of the 116 acres leased to China Harbour Engineering Corporation, how much has been subleased or otherwise transferred to date? Will the government table a list of these investors, the country of ownership of each, and the duration of each lease? Further, overall, what proportion of the land is utilized by Sri Lankan-based companies? Question number two. What has the government earned from the port city to date compared with what China Harbour Engineering Corporation has earned from the marketing land in the zone? Number three, for each of the past 5 years, how much foreign investment was actually received within port city? That's two parts of the question. Number one is within the port city, how much investment was received? And number two is through the Board of Investments and other channels in US dollars. If that question is not very clear, the question is about how much of investment has the port city brought in and how much of investment has the Board of Investment brought in. Number four, how many people work in the port city today? How many Sri Lankan citizens? How many under 35? And how many foreign nationals? Next question, Honorable Minister. For the past 5 years, can you state separately the total expenditure of the Board of Investment and the Port City Economic Commission? Now, while I say that, Honorable Minister, I'd also like to share with you an article. This article is from 2021, April 13, in this house, when the Port City Commission was gazetted. Port City Commission ne gazette karapu velave garu amathimadi mai me prashneth ekak man ahanne gazette karapu velave ape garu janadhipathuma dan janadhipathumat me Port City Commission mata apith ekka viruddha una me Port City ekak commission ekak sthapane karanakota මේකේ පෝට් සිටි මම ඔබතුමාගේ අවධානයට දෙන්නම් මේකේ එතුමා රේස් කරපු කන්සර්න්ස් ටික තමයි මම මේ අද රේස් කරන්න මේ පෝට් සිටි කන්සර්න්ස් ටික ඒකේ එතුමා ඉතා පැහැදිලිව කියලා තිනවා only foreigners can invest in this port city this will end up becoming a Chinese colony ඊට පස්සේ වසන්ත සමරසිංහ ගරු ඇමතිතුමා පෝට් සිටි කමිෂන් එකට විරුද්ධව උසාවියේ නඩුවක් දැම්මා මේක unconstitutional මේ පෝට් සිටි එකේ හරහා මේ කමිෂන් එක වැරදි මේ කමිෂන් එක හරහා එන ආයෝජන ලංකාවේ රජයට ප්‍රයෝජනවත් ආයෝජන නෙමෙයි මේක චීන කොලනියක් බවට පත් වෙනවා ඉතින් මෙවන් ප්‍රශ්න එක තමයි එවකට ආණ්ඩුව මේ පෝට් සිටි කමිෂන් එක පත් කරේ එතකොට ගරු අමාත්‍යනේ මගේ මේ මම අහන ප්‍රශ්නේ තමයි for the past 5 years state separated the total expenditure of the board of investment and the colombo port city Economic Commission, Garu Amatum, me prashne mein mahane ke vedagat kama tamai. Adar atatula me port city ka haraha avillati na ayojana sambandha saha. Port city commission ne kata gevana viyadama, yana viyadama. Port city commission ne ke dangin DG mahatme manghitane pahugi aandu edhi patkare. Dang apita danna tira toroturu anu port city commission ne ke samahar niladari inta garu amatme laksa dolahak bahayak parge padi geona. එදා ඊයේ පෙරේද මම වැදගත් ප්‍රධාන ඇමතිවරයෙක් එක්ක මම අමාත්‍යංශ කෙනෙක් ඇමති කෙනෙක්ගෙන් අහුවම ඇයි මේ තනතුරට කාවත් පත් කළ නැතිකම කෝ රුපියල් 60000ක වගේ පඩියකට ඒ තනතුරට අවශ්‍ය ක්වොලිෆිකේෂන් තියන අය ගන්න බෑ වැදගත් තනතුරක් අමාත්‍යංශයක රට ගෙනියන්න වැදගත් තනතුරක් 60000 එතන පඩිය මේ පෝට් සිටි කමිෂන් එකේ වැඩ කරන සමහර නිලධාරීන් ලක්ෂ 10ක් 12ක් වගේ පඩි ගෙවනවා එතකොට මේ ඒ වියදම් කරන වියදමට පෝට් සිටි කමිෂන් එකෙන් අපිට ලාභයක් එනවද BOI එකේ ඉන්න DG-ටත් වඩා සමහර අයගේ පඩි වැඩි ඒ වගේම තමයි including but not limited to salaries and wages and capital expenditure මම ඒකයි wages ගැන අහලා තියෙන්නේ මොකද මේක පිළිබඳව සමහරවිට අමාත්‍යංශයේ ඉන්න ඔබතුමාලත් මේ පිළිබඳව අවධානය ගෙන එන්න ඒ වගේම තමයි the self generated revenue and treasury funding and the amount to generate per US dollar of investment actually receipt garu amaathyathumani mema port city commission eka saha port city vyapruthiya pilibandawa
honorable member you can finish
okay mam avasan karanawa ape sthavare api perasitama kiyala tiyenawa ratathula obathuma dannawa danata saamaanyen kawuru hari idamak aragena e idama gatta purpose ekata bhavitha karanne naththam e idama aapahu rajen gannawa dan me port city eka genalla port city commission eka sthapana karala me wenakota etana man hitanne naamal rajapaksha mantrithuma udeyata gilla exercise karana ekai ඒතර තැනක් තියෙන එක්සයිස් කරන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ගිහිල්ලා අර මේ මේ බයික් බගි එකේ වැලි ඩූන්ස් වල පදින එකයි අර ලංකාවේ ජනතාවට මේ පෝට් සිටි එක හරහා ඇවිල්ලා තියෙන ආයෝජන මොනවද ඒකට යන වියදම මොනවද කියලා බැලුවොත් එහෙම
ප්‍රශ්නය වැදගත් කාලීන ප්‍රශ්නයක් ඊළඟ සභාවාරයේදී අනිවාර්යයෙන් මේකට පිළිතුරු ලබා දෙන්න.